ගරු කෞශල්‍ය ආරියත්න මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ස්තුති ගරු නියෝජ කාර්ක සභා සභාපතිතුමියනි, අද දිනේ මේ සභාවේ විවාද කිරීම සඳහා ගැසට් පත්‍ර 4ක් ඉදිරිපත් කර තිබෙනවා. මම ඒකෙන් මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙන සහ විවාදයට ලක් වෙන 1969 අංක 1 දරණ ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද 2024 දෙසැම්බර් 4 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය ගැන කතා කරලම් පටන් ගන්න කියලා හිතුවා. මොකද උදේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මැතිතුමා කියපු විදිහට ඒ කියපු කාරණේ මම ආපහු අවධාරණය කරන්න කැමතියි. පෙරේදා පැවැතුණු මුදල් කාර්ක සභාවේදී ඒකට සහභාගී වුණු කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් අපිට මේ දත්ත ගැන අහද්දී අපිට එතුමා පෙන්නලා දුන්නේ නැහැ. අපිට පෙනී ගියා මේ දත්ත සම්බන්ධයෙන් කොච්චර ලොකු ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවද කියලා. එතුමා කියන විදිහට මහකන්නේ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 4.9ක්, සහල් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් මිලියන 2.63ක්. අපි ආණ්ඩුව බාර ගන්නකොට දීපු දත්ත තමයි මේ. ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4ක්, අපි හැමෝම දන්න විදිහට. ඒ දත්ත මත පදනම් වෙලා තමයි මෙට්‍රික් ටොන් 70,000ක් ගෙන්වන්න කරපු තීරණය අන්තිමට 167,000ක් ගෙන්නලා ඉතුරු වුණේ. හැබැයි මට අවධාරණය කරන්න ඕන කාරණේ තමයි මේක එක ආණ්ඩුවක මොකක් හරි හාල් නැතිවීම හෝ තාවකාලිකව කෙටි කාලයක් නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ලංකාවේ නිදහසෙන් පස්සේ සහ විශේෂයෙන් විවෘත ආර්ථිකයත් සමග ප්‍රතිපත්තියක් ලෙස පැවති ආණ්ඩු සියල්ල විසින් වීගුවිතන දුර්වල වීම ක්‍රමිකව සිදු කරපු නරක ආර්ථික ප්‍රතිපත්ති නිසා සිද්ධ වෙච්ච දෙයක්. ලංකාවේ දළදේශීය නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය 7%-8% ප්‍රමාණයක්. කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලංකාවේ මෙච්චර කාලයකට සකස් වුණේ දේශීය ගොවීන් ආරක්ෂා කරන්න නෙමෙයි, කාර්මික සහ සේවා ආර්ථිකයට සාපේක්ෂව කෘෂිකර්මය දියුණු කරන්න ඒ හිටපු පාලකීන් සූදානම් වුණේ නැහැ. විශේෂයෙන් ඇග්‍රේරියන් පවර්ටි, ග්‍රාමීය දුප්පත්කම, ඒ කියන්නේ කෘෂිකර්මය ආශ්‍රිත ග්‍රාමීය දුප්පත්කම් වැඩි වුණා. ලංකාවේ මොන්ඩ්ලා වගේ ආයතන කරපු වාර්තා විශාල ප්‍රමාණයක් තියෙනවා. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති, විශේෂයෙන් ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රතිපත්ති, දැන් අපි දැක්ක පහුගිය ආණ්ඩුව කාලේ උරුමය කියලා එකක් රජයේ ඉඩම් අයිතිය බැහැර කිරීම සම්බන්ධව ගෙනාව ප්‍රතිපත්තියක්. ඒ වගේම ලංකාවේ බහුජාතික සමාගම් වලට ඉඩම් සම්පත් කොල්ල කෑමට ඉඩ දීම, දේශගුණික විපර්යාස වලට සුදුසු ප්‍රතිපත්ති සම්පාදනය නොමැතිකම, විශේෂයෙන් ප්‍රහොර ප්‍රතිපත්තිය ආණ්ඩුවේ ඒ වගේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අපි දන්නවා වී ගොවිතැනට සිද්ධ වෙච්ච උරුමය ලංකාවේ ලැබිලා තියෙන තත්ත්වය. එතකොට මේක නිකන් වී අලවි මණ්ඩලයේ ගබඩා විනාශ වීම හෝ, එහෙම නැත්නම් ඒවායේ යන්ත්‍ර විනාශ වීම හෝ, එහෙමත් නැත්නම් ලංකාවේ 60%ක් විතර වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ගබඩා කිරීම යාන්ත්‍රයන් නැති වෙච්ච දෙයක් නිසා නෙමෙයි, මීට වඩා එහා ගියපු ගැඹුරු සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේක. හැබැයි දැන් ප්‍රශ්නේ වුණා. නමුත් අපි මේකට කරන්නේ මොකක්ද? අපි ඇත්තටම කරන්නේ මොකක්ද කියන එක තමයි අපිට මේ මොහොතේ වැදගත් අවධාරණය කරන්න. පෙරේදා මට මතකයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරා ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ට වී මිලදී ගැනීමට, ව්‍යාපාරිකයන්ට වී මිලදී ගැනීම සඳහා කෝටි 500ක් රජය වැය කරනවා. ඒ වගේම වී මිලදී ගැනීම විධිමත් කරනවා. මේ වෙනකොට වී ගබඩා 209ක් ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ හාල්මෝල් හිමියන් ශක්තිමත් කරනවා. විශේෂයෙන් මෙතෙන්දි කියන්න ඕනේ කාන්තා සමිති සතුව තියෙන හාල් මෝල් නැවත ක්‍රියාකාරී තත්ත්වයට ගේනවා. ඒ වගේම 2024 දෙසැම්බර් 10 දින ගොවිජන සංවර්ධන කොමසාරිස්තුමා ඉදිරිපත් නිකුත් කරපු ලිපිය මගින් මේ රජයේ විසින් සම්පූර්ණයෙන්ම කුමුරු ඉඩම් ගොඩ කිරීම නවත්තලා තියෙනවා. විශේෂයෙන් ඉඩම් සම්පත් කොල්ල කෑමට එරෙහිව හැමදාම හඬ නගපු සමාජ ව්‍යාපාරයක්, දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒ වගේම අපේ ස්ත්‍රී ප්‍රතිපත්තිය තුළ අපි කාන්තා ගොවින්ගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු, විශේෂයෙන් ගොවි සමිති නියෝජනය නොකිරීම නිසා ඔවුන්ට වතුර සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්න ගැන අපි කතා කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් සතුව පවතින පාරම්පරික කෘෂිකාර්මික පරිචයන් දැනුම් නැවත යථාවත් කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. පසුවස්වනු නාස්තිය නිෂ්පාදන ඵලදායිතාව ගැන අපි කතා කරනවා. ඒ වගේම අපේ ප්‍රතිපත්තියේ වැදගත් කෘෂිකර්ම ප්‍රතිපත්තියේ තියෙන වැදගත් ප්‍රතිපාදනයක් තමයි සියලු රාජ්‍ය කෘෂිකර්මයේ සම්බන්ධ සියලු රාජ්‍ය පෞද්ගලික සහ විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතන සියල්ල සම්බන්ධීකරණය කරමින් ජාතික කෘෂිකර්ම සංවර්ධන සභාවක් ඇති කරනවා. හැබැයි වැදගත්ම දේ මම විශ්වාස කරනවා අද ඇමතිතුමා මේ ගැන වැඩිදුර ප්‍රකාශ කරයි කියලා මේ ගරු පාර්ලිමේන්තුවට අපේ ප්‍රතිපත්ති 113 පිටුව දැන් හැමදාම අහනවා අපේ ප්‍රතිපත්ති තියෙනවා හැබැයි අපේ ප්‍රතිපත්ති කෝ ක්‍රියාත්මක කරන්නේ නැද්ද කියලා. අපේ ප්‍රතිපත්ති 113 පිටුවේ තියෙනවා නිවැරදි තොරතුරු සහිත තත්කාලීන කෘෂිකර්ම දත්ත පද්ධතියක් සකස් කරන්න අපි පටන් ගන්නවා කියලා. අපේ විද්‍යා සහ තාක්ෂණ ප්‍රතිපත්තියේ පදනම් වෙන්නේ දත්ත මත පදනම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම යන. ඒ නිසා ඊයේ දිනේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළඳ අමාත්‍යවරයා විසින් කැඳ වූ විශේෂ සාකච්ඡාවේ මෙන්න මේ දත්ත පද්ධතිය සකස් කිරීම ගැන නැවත සාකච්ඡා කරලා ක්‍රියාකාරී සැලැස්මක් හදාගෙන තියෙනවා කියලා මම සතුටින් මේ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න කැමතියි. දෙවැනි අතිවිශේෂ ගැසට් පත්‍රය 2024 මැයි 17 දින එකක්. මේක මතක තියාගන්න මේ මැයි 17 මේක එන්නේ ඉතාම ප්‍රමාද වෙලා. මේක තමයි පහුගිය ආණ්ඩු විසින් හදපු ප්‍රශ්නය. මොකද අවශ්‍ය නීති ගේනවා අවශ්‍ය ගැසට් ගහනවා හැබැයි ඒව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. යාන්ත්‍රණ හදන්නේ නැහැ. නව භාණ්ඩ වර්ග 34ක ප්‍රමිතිය වැඩි කරන්න ගෙනාපු හොඳ ගැසට් එකක්. හැබැයි මේක නැති නිසා විශේෂයෙන් ආහාර පාලන දෙපාර්තමේන්තුව සහ ප්‍රමිති ආයතන අතර ගැටුම් ඇති වෙන අන්දමට ඒගොල්ලන්ගේ අතර එකඟතාවයක් නැති අන්දමට ප්‍රමිතීන් ආහාර පිළිබඳ ප්‍රමිතීන් සකස් නොකිරීම පොදු ප්‍රමිතියක් සකස් කර නොකිරීම නිසා විශාල වශයෙන් වරායේ ගබඩාවල කන්ටේනර් හිර වෙලා තිබුණ රේගුවේ තදබදය තිබුණා. ඊට පස්සේ ඔබතුමාලා හදපු ප්‍රශ්නවලට අපිට පිළිතුරු සොයන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟ එක තමයි 2024 අගෝස්තු 26 දිනදී දරන 2399/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය. මේකත් ඇත්තටම ප්‍රමාද වෙලා එන එකක්. මේක මඩකලපුවේ එරාවුරි ස්ථාපනය කරන රෙදිපිලි නිෂ්පාදනය වන සඳහා වන ආයෝජනයක් ගැන කතා එන ගැසට් පත්‍රයක්. මේක ඇත්තටම ඩොලර් මිලියන 35ක ආයෝජනයක්. එහි ශුද්ධ මූල්‍ය ප්‍රතිලාභය ඩොලර් මිලියන 300ක් ශ්‍රී ලංකාවට. ලංකාවේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ, ඒ කියන්නේ නිමි ඇඳුම් ශේෂ්ත්‍රයේ විදේශ විනිමය 2019 දී තිබුණේ ඩොලර් බිලියන 5.3යි. නමුත් ඒක 4.7කට අඩු වෙලා තියෙනවා 2024 දී. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ නිෂ්පාදනය කළ පිටරට යවන නිමි ඇඳුම් වල අමුද්‍රව්‍ය, ඒ කියන්නේ රෙදි, චීනයෙන් ගෙන්වීමට සිදුවීම. එතකොට ඒකේ අගය එකතු කිරීමක් වෙන්නේ නැහැ. ඒකට නැවතත් විශාල මුදලක් වෙන් කරන්න සිද්ධ වෙනවා. එන්න මේක තමයි මේකෙන් උත්තර හොයන්න උත්සාහ කරන ප්‍රශ්නය. මේක රැකියා 490ක් මේ ලබා දෙනවා මේ ප්‍රදේශයේ ජනතාවට. ඉතින් අපි විශ්වාස කරනවා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඇපරල් ඉන්ඩස්ට්‍රි එකෙන් ගේන්න පුළුවන්. ඒ වගේම මේ ලංකාවේ හදන රෙදිවලින් නිමකරන නිමි ඇඳුම් නිසා 3 ගුණයක් පමණ යුරෝපයට රෙදි අපනයනය කිරීමේ අවස්ථාව අපිට ලැබෙනවා යැයි මේකේ අපි විශ්වාස කරනවා. ඊළඟට අපි 2024 මාර්තු 28 දින ඇති වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත සම්බන්ධ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ ගරු සභාවට. මේකත් අපිට කියන්න තියෙන්නේ ඇත්තටම පරණ ණය අපිට ගෙවන්න සිද්ධ වෙනවා. මොකද පරණ රජයන් විසින් තිබුණු පැවති රජයන් විසින් මේ ප්‍රශ්න විසඳන්න තමයි දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. පෙරේදා ජනාධිපතිවරයාගේ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියනවා අපිට මේ ආණ්ඩුව අරන් මාස දෙක ඇතුළත වැඩිම ගත කරන්න සිද්ධ වුණේ වැඩිම කාලයක් පහුගිය ආණ්ඩු වලින් හදපු වියවුල් විසඳන්න. ඒ නිසා ඒ වියවුල් විසඳන්න තමයි අපි ඒකම තමයි අපි අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා අද උදේ ගරු අගමැතිතුමිය කිව්වා රුපියල් බිලියන 3.5ක් වුණු ඉන්ධන බිල විතරක් එතුමියගේ කාර්යාලයේ රුපියල් මිලියනකට අඩු කරලා තියෙනවා කියලා. ඒ වගේම මට මතකයි අපි දන්නවා වෛද්‍ය පෞද්ගලික වෛද්‍ය ආයතනයක් තියාගෙන හිටියා අගමැති කාර්යාලයේ. මේ ඔක්කොම නැති කරා වෙඩි නොවදින වාහන නැවත බාර දුන්නා, ඇම්බියුලන්ස් බාර දුන්නා. මේ ඉතුරුව කාටවත් විපක්ෂයේ ඉන්න අපේ මන්ත්‍රීවරුන්ට නොපෙනී යාම මට හරිම හාස්‍යයට දනවන කාරණයක්. අවසන් කරන්නම් මේ ඉතාම පුංචි වාක්‍යයක් කියලා මම උපුටා ගත්තේ මේක ලෙනින්ගේ තෝරාගත් කෘති වෙළුම් 12 පිටුවේ 60. මහා පැරණි ගස් කපා හෙළීමේදී විසිවන සෑම අතිරේක අතු කැබැල්ලක් ගැන ධනපති සමාජයේ සුරතල් බල්ලන් කෙඳිරි ගෑවාවේ බිරුවාවේ නිර්දන පන්ති ඇතා දැක බිරීමට නොවේ නම් ඒ සුරතල් බල්ලන් සිටින්නේ කුමටද? ඔවුන් බිරුවාවේ අපි අපේ ගමනේ යන්නෙමු. ස්තුතියි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි.